ඇස්පියට අඩවන් කර හදවත බොඳ කර යුගනිත අවති කර සිතුවිලි රැගෙන යයි ඉරපානට රාත්‍රියේ තෙල් වෙන
මම කවි ලියන්න ගත්තේ පුංචිම සන්දී. හතරේ පහේ පන්ති ඉන්න කාලේ. මිහිර පත්තරේට මුලින්ම ලියපු කවිය පළවුණු දවසේ මං ඉස්කෝලේ ගියේ රජකම් හතක් ලැබුණා වගේ. කාගේ මොන හපන්කම තිබුණත් පත්තරේ ඉස්කෝලේ තමුන්ගේ පන්තියේ නම එක්ක කවියක් වැටීම මොන තරම් ආඩම්බරයක්ද? උදේම මිහිර පත්තරේ පන්තියට අරන් ගියා. පුදුමාකාර ප්‍රතිචාර. ඉතාමත්ම සැර ආඩම්බර මලල්ගොඩ මහත්මයා කිව්වා බන්දුල වගේ වටින දෙයක් කරන්න කියලා අනික් ළමයින්ට. මං අතට අහුවෙන ගැදි පැදි හැම එකක්ම කියවන්න ගත්තා. මොන තරමක් නම් කවි කතා අපි ඒ කාලේ කියවන්න ඇද්ද? සමහර දේවල් තේරෙන්නේත් නැහැ. අමුතුම භාෂාවක්. තවත් සමහර ඒවා පුංචි අපට විෂය වෙන්නේත් නැහැ. ඒත් කියවීම අතෑරියෙත් නැහැ. 1979 දී මගේ ප්‍රථම කවි පොත මුද්‍රණය කරගත්තා. කඩදාසි ගොඩක ගීතය, පෙරවදන ධර්මසිරි ගමගේ ශූරීන්, පසුවදන සුනිල් ආරිරත්න කියලා තිබුණේ 79 දිහාවේ එතුමා ආචාර්ය නොවුණු නිසා වෙන්නේ නැති. ඔව්, ඒ කාලේ සිංහල අධ්‍යනාංශයේ කථිකාචාර්ය සුනිල් ආරිරත්න. එතකොට පාසල් ඇඳුම් ඇඳපු මගේ කවි පොතේ කෙටි සටහන් ලියා දුන්නෙත් එසේ මෙසේ අය නෙමෙයි. ප්‍රේමකීර්ති දල්විස්, බණ්ඩාරකී විජේතුංග. කවි පොතට හොඳ ප්‍රතිචාර ලැබුණා. අජිත් සමරනායක, මහාචාර්ය මිනිවන් පී තිලකරත්න මගේ පොත ගැන ලිව්වා. 1986 දී දෙවෙනි කවි පොත දුමාරේ මන් නිකුත් කළා. පෙරවදන කවීන්ද්‍ර දයාසේන ගුණසිංහ මැතිතුමාගේ. අනේ කිසිම ආඩම්බරකමක් නැතුව පෙරවදන ලියා දුන්නා. දුමාරේ පසුවදන ලූෂන් බුලත් සිංහලගේ. ලූෂන් අයියා කිව්වා පිළුණු වුණොත් ආයේ කටේ තියන්න බැරි කුරුවල් වෙච්චි දේශපාලන සටන් පාට මම හිතාමතා මගේ කවිවල ඇතුළත් කරලා නැහැ කියලා. තිලකරන්න කුරුවිට බණ්ඩාර, ඇත්තේ නිමල් දසනායක, සෝමවර්ධන ලියනාරච්චි, සෝමාදේවි පරණයාප, කැමිලස් පෙරේරා, රෝහණ සිරිවර්ධන මොන තරමක් ශ්‍රව්‍ය මුද්‍රිත මාධ්‍ය මට උදව් කළාද? කිසි කෙනෙක් මාව හැබැයි කවියෙක් විදියට නම් ඇඳින්නුවේ නැහැ. ඒ වෙනුවට මං කලින් දවසක කිව්වා වාගේ මීදුමට හසු වූ කවි කැකුළු කියලා දෙඤ්ඤම් බැටේ ප්‍රහාරයක් නම් මට ලැබුණා. මං කවි ලීවේ නම ප්‍රසිද්ධ කරගන්නවත් සම්මාන දිනන්නවත් නෙමෙයි. නොලිය ඉන්න බැරි හින්දා. ඉඳහිට මං ඔබට මාලියු කවියක් දෙකක් රෑඉරපානේ ගේන්නම්. ඒත් ඊට ඉස්සර ඔබට පුංචි දෙයක් කියන්න ඕනේ. පුංචි දෙයකුත් නෙමෙයි. රෑඉරපානේ අපි ගත කරන මේ දෙවැනි අවුරුද්දේ මේ වෙනස මං කරනවා. මං ඔබට කවියක් කියවනවා. ඒ කියවපු කවියේ කවියාම හරි වෙනත් කවියෙක් හරි ඊට කොහෙන් හෝ නෑකමක් තියෙන ගීයක් බිහි කළොත් ඒ කලාංග දෙක සසඳන්න මට හිතුණා ඔබත් එක්ක. මේක හරිම සුන්දර ව්‍යායාමයක් වේවි. ඒ වගේම කවියක් දැන් ඉස්සර වගේ නිරන්තර පරිශීලනයෙන් තොර වෙලා පහුගිය කාලේ උපුල් සේනාදිරිගේ කවියා එක්ක කතා කරපු හැම වෙලාවටම අපි කවිය කොඩියක් කරගත්තේ අපිත් නොදැනුවත්වම. ලංකාව විතරක් නෙමෙයි ලෝකේ කවිය ගැන අපි කතා කළා. ආර්යවංශ රණවීර වගේ කවියන් මොන තරමක් විශ්ව සාහිත්‍යක කවිය අපට එන්නත් කරන්න හැදුවද කියලා අපිට හිතුණා. ඒ කතා කරපු හැම වෙලාවකදීම කවිය මොන තරම් සුන්දරද. ඒත් කවිය ගැන අපට කතා කරන්න වෙලා තියෙන්නේ මොන තරම් ඇබින්දක්ද. වෙලාවකට හිතෙනවා සේරම අතෑරලා දාලා මේ කවි ගැන විශාල සංවාද ප්‍රවාද සම්මන්ත්‍රණ සුහද අදහස් හුවමාරු කරගන්න අපට පුළුවන් නම් කියලා. සතියකට සැරයක්වත් ඒ තනි අතින් අත්පුඩි ගහන්න බෑනේ. හිතට ආපු අදහස එතනම මැරෙනවා. ඔන්න මං කවියක් ගීතයක් පාහන්න මහන්සි ගන්නවා අද ඉඳන්. එතකොට යාන්තම් හරි ඒ සාංකාව සමහන් වේවි. ඔබ බලන්න ඕන මගේ උත්සාහය සාර්ථකද කියලා. හැබැයි යම් කිසි කවියක් කියලා ඒ කවියම ගීත නැති වුණාම මහත්ක අමනාප වෙන්න නම් එපා. මොකද එතකොට ඒක කොපියක්නේ. ඒ කවියම ගීතයක තියෙනවනේ. අනිත් එක නම් දෙකකින් තිබුණා. එතකොට ඒක තවත් පෞකාර වැඩක්නේ. මං සොයා දෙන්නම් ඒ දෙකේ මට දැනෙන සංයෝග වියෝගකම්. ඒක තමයි අලුත් අංගය. ඔන්න දෙවැනි අවුරුද්දේ ඒක එක අංගයක් වෙනවා අලුතෙන් ආපු රෑයිරපානේ. තව තියෙනවා. දැන් මං කවිය ගීතයනි සම්බන්ධ කරන්න හදන්නේ. ඔන්න මේ කවිය ලිව්වේ බුද්ධදාස ගලප්පත්ති. මීට අවුරුදු 36කට ඉස්සර. මේ කවිය ඇතුළත් වුණු කෘතිය රැජිනක් හැඬුවාය. බුද්ධි මුලින්ම 12 පහන ලිව්ව 1971 දී. ඒ 3 දෙනෙක් එක්ක එකතු වෙලා. එසේ මෙසේ අය නෙමෙයි. සුනිල් ආරියරත්න, ජයලත් මනෝරත්න, අපේ කවියා බුද්ධදාස ගලප්පත්ති. ඊළඟට කැටපත් පවුර 1972 දී. 1974 දී පාර වසා ඇත. කෙටි කතා පොතක් ලිව්ව 1975 දී. පියසේනහා කුමාරිකාව. ඒක බුද්ධි ලිව්වෙත් මනෝ එක්ක. රජිනක් හැඬුවාය ආවේ 1976 දී. ඊට පස්සේ පොත් පෙරහැරක් ආව අද වෙනකන්. නමුත් 1976 වෙනකන් විතරයි මං දැනට කියන්නේ. ඔහුගේ මා කියන මේ කවිය කියවෙන්නේ අපූර්ව දර්ශනයක් ගැන. ඔන්න ඔහු විවාහ මංගල්‍යයකට යනවා. මනමාලිය කවුද දන්නවද? ඔහු කලින් පෙම් කළ යුවතිය. ඇය අන්සතු වෙලා. අපේ පෙම්වතා. ඔහු මේ මගුලට හැබැයි ඇරයුම් ලබලා. ඔහු වෙනසක් නොපෙන්වා සහභාගි වෙනවා. ඔහුට මතක් වෙනවා ඇති, අනේ මමනේ ඇයට මෙහෙම මාල පළඳන්න හිටියේ, මුදු පළඳන්න හිටියේ කියලා. මේ මනමාලිත් මනමාලයාත් හමුවට එන මේ මනමාලිගේ පැරණි පෙම්වතා ඇයට සුබ පතනවා. මොකද වෙන්නේ? පෙම්වතා මේ උද්වේගකර වෙලාවේ ඇයගේ මුහුණේ විශාල පෙරලියක්, කම්පනයක් බලාපොරොත්තු වෙනවා. හේතුව ඔහු 7 වසක් පෙම් කළ යුවතිය මේ. ඒ වුණාට ඇයට වගක්වත් නෑ වගේ. ඇය හොඳට ඔහු එක්ක මේ අවස්ථාවට මුහුණ දෙනවා. පෙම්වතා විපිලිසරයි. ඔහුගේ අදහස ඔහුට පේන්නේ මනමාලිගේ අතරැඳුණු මල්පොකුරේ. මෙන්න කවිය. 7 වසක් මා සමග ආදරෙන් බැඳුණු ඇය අනිකෙකුගේ අතරැගෙන විවාහපත් වන දිනෙහි සුබ පැතුම් සඳ ඇයට ඇය මගේ අතරැගෙන සිනාසුනි. කිසිදු බහකින් තොරව එය දුටුව ඇගේ අත රැඳී සිටි මල්පොකුර බලාගත්තාය බිම දරාගත නොහැකි වී ලජ්ජාව හද උපන්. ඔබට ආපහු මම කවිය කියවන්නද? 7 වසක් මා සමග ආදරෙන් බැඳුණු ඇය අනිකෙකුගේ අතරැගෙන විවාහපත් වන දිනෙහි සුබ පැතුම් සඳ ඇයට ඇය මගේ අතරැගෙන සිනාසුනි. කිසිදු බහකින් තොරව එය දුටුව ඇගේ අත රැඳී සිටි මල්පොකුර බලාගත්තාය බිම දරාගත නොහැකි වී ලජ්ජාව හද උපන්. මේ කවියට කිසිදු සම්බන්ධකමක් නැතුව ගීතයක් වෙනත් රචකයෙකුගෙන් බිහිවෙන්න බැරිද? ඔබ කවි විස්තර ඇහුවනේ. මම කියන්නද ගීතේ විස්තර මගේ වචනේ. කවිය වගේ ගීතෙත් පරාජිත චරිතයක් ඉන්නවා. විවාහ වන චරිතයක් ඉන්නවා. මනමාලයා වෙන්නේ හැබැයි පරණ පෙම්වතා. කවිය නම් පෙම්වතිය. ඉතින් මේ මනමාලයා පෞරුවට නගිනවා. විවිධ දේවල් වතාවත් සිද්ධ කරනවා. පුරුදු විදියට කුලසිරිතට. බුද්ධදාස ගලප්පත්තිගේ කවියේ පෙම්වතා මගුල් ගෙදර එනවා වගේ ගීතෙදි මගුල් ගෙදර එන්නේ පෙම්වතිය. තම පැරණි පෙම්වතා මනමාලයෙක් වෙලා ඔහුගේ මනාලියට මාල පළඳවනවා. සලු පළඳවනවා. මනමාලයා පෝරුවේ ඉන්න ගමන් අවට බලනවා. දෙයනේ ඇය බලාගෙන ඉන්නවා. මනමාලයා අතීතයට යනවා. හැම පැත්තෙම බෙරහඬ ගිගුම් දෙනවා. මගුල් සිලෝ ඇහෙනවා. කවිය වෙන්නේ පෙම්වතියට කිසිදු ගාණක් නැති වුණාට ඇගේ මල්පොකුර විලියෙන් ඇඹරෙන එක. මේ ලැජ්ජ නැති අතීත අමතක කිරීම ගැන. මෙතන එහෙම නෙමෙයි. පෙම්වතා කරට මාල පැලඳුවට ඔහුගේ ඇගේ ඇස් එක්ක හඹෙද්දි, මදු සමයට මගට බසිද්දි, රහසින් බැඳුණු ඒ ප්‍රේමය සිහි වෙනවා. ජීවිතේ ඇගේ දැන් ඉනිසා අපි කවදාවත් හමු වෙන්නේ නැහැ කියලා පෙම්වතා කියනවා. කවියෙත් ගීතෙත් වගේ ඔබත් දෙලොවක තනි වුණාද? මං කිව්වේ බුද්ධදාස ගලප්පත්තිගේ කවියත් ලූෂන් බුලත් සිංහලගේ පද රචනයත් අතරේ. ගුණදාස කපුගේට කොහොමද මේක බලපෑවේ? ඔස්ටින් මුණසිංහ කොහොමද මේ අදහස අරගත්තේ? කවුරු කොහොම සුබ පැතුවත් සතර දෙසින් මොනතරම් හිතයිසින් ආශිර්වාද කළත් ඔබේ මුවින් නැති පැතුමන් මට මොකටද? ඔබ අන්සතු ළඳක් කියා ඇයි මට කිව්වේ? ඒ නිසාමයි අප මින්මතු නැත හමුවන්නේ කියලා මං කියන්නේ. ඒත් අර මනමාලිගේ මල් පොකුරේ මල් ලැජ්ජාවෙන් බිමට බර වෙලා. ඒ මොකද? ඒ පෙම්වතියගේ චපලකමට. මේ ගීතේත් පෙම්වතිය තමා චපල වුණේ. හැබැයි විවාහ වුණේ පරාජිත පෙම්වතා. කවියේදී එහෙම නෙමෙයි. කවියේදී පරාජිත පෙම්වතයි මේ මගුල් ගෙදර එන්නේ තමන් හැරගිය පෙම්වතියගේ. අවසානයේ මට එක දෙයක් නම් හිතෙනවා. අර කලින් මනමාලිගේ වගේ මේ පරාජිත පෙම්වතාගේ මනමාලිගේ නම් මල් පොකුර විලියෙන් ඇඹරෙන එකක් නැහැ. බිම බලාගන්න එකක් නැහැ. ඒ මල් පොකුර නම් ලැජ්ජ නොවි හොඳට ඉන්නේ.
පැතුමන් මට නැතවනේ සුබ ප්‍රාර්ථනා කිමන් සුබ ප්‍රාර්ථනා කිමන් සුබ ප්‍රාර්ථනා
තාත්තෙකුයි දුවෙකුයි ගමනක් යමින් සිටියා. ඉදිරියේ විශාල ගඟක්. ඒ ගඟ තරණය කරන්නයි තියෙන්නේ. පාලමක් කියලා අද අපි අඳුන්වන ස්ථිරසාර ආරක්ෂිත එගොඩවීමකට වඩා මේ තියෙන්නේ ජාම බේරගෙන එගොඩ වෙන්න ක්‍රමයක්. ඒ තරම්ම ආරක්ෂිත නැහැ මේ ගඟෙන් එගොඩවීම. ඒත් ඕනෑතරම් අය ගඟින් එතර වෙනවා. මේ පාලම දුටුව විතරයි තාත්තා දුව ළඟ නතර වුණා. දුව ඇහුවා ඇයි කියලා. දුව පුංචි. පුංචි ඇස් විහිදලා දුව අහනවා, ඇයි තාත්තේ? ඇයි කියන්නේ? මගේ අත තදින් අල්ලගන්න. මේ පාලමක් වුණාට මේක විශ්වාස නැහැ. දූ කුමාරි ගඟට වැටුණා. තාත්තේ තාත්තේ, තාත්තා මගේ අත තදින් අල්ලගන්න. දුව පුංචිකමට කියනවා. තාත්තට හිනහයි. පුංචි කෙල්ල මොනවා දැනගෙනද මේ කියන්නේ? මං කිව්වම මගේ අත තදින් අල්ලගන්න කියලා. දුව කියනවා පුංචි එයාගේ අත තදින් අල්ලගන්න කියලා. ඇයි දුව එහෙම කියන්නේ? මොකද්ද ඒකේ තේරුම? තාත්තා මගේ අත තදින් අල්ලගන්නකෝ. ඉතින් පැටියෝ මොකද්ද ඒකේ වෙනස? මං කියනවා දුවට මගේ අත තදින් අල්ලගන්න කියලා. දූ කියනවා මට ඔයාගේ අත තදින් අල්ලගන්න කියලා. දෙකම එකයිනේ. මොකද්ද ඔකේ වෙනස? ලොකු වෙනසක් තියෙනවා තාත්තේ. ලොකු වෙනසක්? ඔව්, එතන ලොකු වෙනසක් තියෙනවා. මට නම් තේරෙන්නේ නැහැ පිස්සු කෙල්ල. මං එහෙනම් කියන්නද තාත්තේ? මං තාත්තගේ අත අල්ලගත්තොත්, මොකක් හරි කරදරයක් වුණොත්, මගේ අත තාත්තගෙන් අතෑරිලා යන්න ඉඩ තියෙනවා. ඒ තාත්තා මගේ අතින් අල්ලගත්තොත් මං දන්නවා තාත්තේ තාත්තා මොන දෙයක් වුණත් ඒ අත මගේ අත අත්තරින්නේ නැහැ කියලා. ඒක තමයි තාත්තේ වෙනස. තාත්තා බොඳ දෑසින් බැලුවේ දුව දිහා නෙමෙයි, අනතුරුදායක පාලම දිහා. ඇත්තනේනම් දුවලා තාත්තලගේ අත අතෑරියත් තාත්තල දුවලගේ අත අතාරින්නේ නැහැ. තාත්තල ජීවිතෙන් වෙන්නුනත් කොහේ හරි ඉඳලා දුවගේ අත අල්ලගෙන ඉන්නවා. කවදාවත් අතෑරින්න නම් දෙන්නේ නැහැ. ගායන ලෝකෙත් ඉන්නවා එහෙම දුවෙකුයි තාත්තෙකුයි. දුව කිරිල්ලියක් වගේ ගී ගයලා මුල්ම ගීත පටිගත කරනකොට ඒ තාත්තා දැස පියාගෙන. ඒත් ඒ තාත්තා දුවගේ අත අතෑරියද? නැහැ. තාත්තා අදටත් හැංගිලා ඉඳගෙන දුවගේ අත අතාරින්නේ නැතුව ඉන්නව විතරක් නෙමෙයි, ගූසි වගේ සම්මාන, ජාත්‍යන්තර බුහුමන්, බුන්ක සම්මාන මේ දුවටත් රටටත් අරන් දෙනවා. ඒ නිසා කුමාරදාස සපතන්ත්‍රිත්, රෝහණ වීරසිංහත් මේ තාත්තා ගැන දුවට හදලා දුන්නු. ඇගේ මුල්ම ගීතයක් අපි අහමුද? ඇත්ත ජීවිතෙන් සමුගත්තත් දීපිකා මේ කියන්නේ ඇත්තටම ඇගේ අත අත් නොහරින තාත්තා ගැන. මේ තාත්තා ඔබෙත් මගෙත් අපෙත් ලොවෙත් කාගෙත් තාත්තා නොවේද? හිරු මඩලක්සේ කිරණ බෙදාදී, නුග සෙවනක්සේ සිහිල් සදාදී, ජීවිතයේ බර උරින් දරා, පියවරු මයිලව මහසයුරක් වී පොළව නිවාලන්නේ.
පිතු සෙනෙහේ පිදු පිවිකුණු මෙතිලෝ, දූතරුවන් හිනෙහි ඇතිතෝ, උන්ගේ සිත රැඳ තනියම කන්නට මෞමෙත කවදා හැකි වේතෝ. Thank you. මිත් මුදිතා ගුණ සිතෙහි තරා පිරුම් පුරායින සසර පුරා අම්මාවරු මත බුදුවන් පිතු සෙනෙහේ පිතු පියකුණු මෙතිලෝ දුදරුවන් හිනෙහි ඇතිදෝ උන්ගේ සිතරෙන් තනිය මකන්නට මවුනත කවර